प्रदीप जन्मभूमि
जन्मभूमि एकसत श्रीलंका संगमिन
विजय उदार मातृभूमि
දයබර ශ්‍රී ලාංකික ආසන්නිනිය සමදා සුපුරුදුව නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනටි FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම වදාදාකම රාත්‍රී 8:15ට ඔබේ නිවහන්ට ගොඩවැදෙනවා දයබර ශ්‍රී ලාංකික ඔබගේ රසවින්දනය සඳහා ජන්මභූමියේ සාර සංග්‍රහයත් රැගෙන
लोग भी निधान भी
से
लोग अभी नाम le kandai
hondai dabra sanini ඔබරණ දැන් නව ශ්‍රීලන්තේ නම් මේ දිනවල දැන් අධික ඌස නැතව අධික රස්නයක් තියෙනවා එළියට බහලා යන්න හරි අමාරුයි. නමුත් මේ මොහොතේ නම් අපිට මේ මැදිරියෙන් ඉඳන් එළිය දක්වන පේනවා ඉක්මනින් අඳුරේලා සාමාන්‍ය වැස්සක් පතිත වුණා. අපිත් අතර තෙමිලා තමයි මේ මැදිරිය තුලට ආවම මාත් මහිතවත් දයත්. කොහොමද නව ශ්‍රීලන්තේ දැන් මහිතනා වේලාසන නැත්තම් කලින් රිස්මීතු ලැබුවා දෝ කියලා හිතාගෙන බලන් පුදුම උණුසුමක් තියෙන රට පුරාම ඔක්කොන නගින නම් ඉතමත් සාදබලයි දවල් කාල නම් මේ වාහනය කියන එකට හරිම අමාරුයි වායු සමනල නැතුව යන්නට බෑ ඒ සමගම ඔබ දන්නා දැන් නත්තල් මාසෙටයි අපි සූදානම් වන්නේ අපි කොහොමදත් නත්තල් මාසය ගැන ඉදිරි ප්‍රෝග්‍රෑම් වලදී කතා කරනවා අපි නම් මුලින්ම ගීතයකට සවන් දෙලා ඉඳමු බලමු මේ ගීතේ කවුද ගායනා කරන්නේ කියලා
धातु में
සුම්බලිනුයි පහන් නිවුනේ කළුවරයි ගම දහවලේ පවිතුරකුසන් හරිත පින් සලු පිළිඉරා
කරුණු අතවර වචිතිදී බැද උත්මලා ඔය හපකලා පුරාණී සිට කුබුරු බත්තල මාවිලිත් දැන් නියගලා
ලැබුණු හැංගුව කදුව කඩ දොර
කරන්න කැමති මේ විද්‍යාත්මක තොරතුරක් ඉස්සලා අපි ඉදපත් කරන්න කැමති මොකද අපි අපිට අවශ්‍ය පිළිගන්න ලැබෙනකම් මෙතන තියෙනවා බැටරි පියාගේ අලුත්ම බැටරි කියලා විදුලිය කිව්වම සැනින් අපේ මතකයට එන්නේ වැසි දිනවල අකුණු ගැසීමේදී ප්‍රථම විදුලිය විදුලිය අහසදි වෙන විදුලිය ඒ ලොව ඇතු මිනිසා දුටු ප්‍රයකදීමේ බව සොයාගන්නේ පසු කාලයේදී අකුණු ගැසීම හා විදුලි පිළිබඳ පරීක්ෂණ පවත්වන සිටි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් නම් විද්‍යාඥයා අකුණු ගසන විදුලි කොටන දිනක අහසට ඇවූ සරුංගලයක නූල ආධාරයෙන් එම විදුලි පුලිඟු නූල කෙළවර තිබූ ලෝහ දැන් අති අවස්ථාව ලක්වන බව ස්පාක් නැත්නම් අර අපි කියන්නේ නිකන් තරු පෙච්චනවා කියලා ඒ වගේ සොයාගත්තේ කොහොමද මෛතනයි මේ මෙතනක් තියෙන මුද්‍රණ දෝෂයක්ද කොහෙද? දයාරත්න මහත්තයා මොනවා හරි ඉදිරිපත් කරන්න බලා මගේ මේ මේවා ටික ලෑස්තර ගන්නකම්. කලින් කිව්වාගේ අද මේ මමත් අපේ හිතවත් දය විතරයි ඉන්නේ මෙතන. හොඳයි නෑ අපි වෙනත් තොරතුරක් හොයාගත්තා මම හිතන්නේ ඒක හොඳයි ඊට වඩා ඉදිරිපත් කරන්නට. අපගේ නිර්මාණවලට පිළිගැනීමක් නෑ ඒ දැන්. එම කියන්නේ ලේඛන කලාව මාධ්‍ය ජීවිතේ බොහෝ සුන්දරයි පිටින් පෙන්නත් ඒ ඉතා කටුකහ වෙහෙතර කර කැපවිකුණු කළ යුතු බව තමයි වදනෙක් දන්නේ නැහැ. ලේඛකගේ කාර්ය බොහෝ අය හිතන්නේ නිකම්ම කුරුට ගෑමක් කියලා. ඒත් මේ කුරුට ගෑම රන් අකුරු බවට පත් දිලිසෙන්න පටන් ගත්තා. වෙලාවලුත් එනවා. දැන් කියන්නේ නැහැ ඉසිගුරුවට වුණේ ඒ වගේ දෙයක්. දහසක් දායා විශ්වජනක දුරකථන පණිඩියක් ආවා. ඒ පණිවිඩය ඇමරිකන් ඩොලර් 1.4ක් වටිනායකක්. ඒ අපුරුතම මිහිරි දුරකථනයේ පණිවිඩය ලැබෙනකොටම ඉසිගුරුව හිටියේ ලන්ඩන් නුවර ගෝල්ඩන් ග්‍රීන් තම කුස්සිය ඇති මේසේ අසල ඉඳගෙන. ඒ තම බිරිඳ වන ලෝනාට ඊමේල් පණිවිඩයක් පරිගණකයේ සටහන් කරමි. මෙය මට සහමුලින්ම අවුලක් වුණා. එහෙන් මෙහෙන් ආරංචි නිසා මේ කියන්නේ ඇත්තක්දයි මට සිතුණා. මම මේක මුලදී විශ්වාස කළේ නැහැ. ඒත් ඒ සමග මගේ දුරකථන යලිත් නාදුණා. ඒ කැලවරේ සිටි මගේ ප්‍රකාශන ඒජන්තුවරයා ඉසිගුරු මහත්මයා මම හිතන්නේ මේක ඔබට සුබ ආරංචියක් වේවි කියලා. ඔබ මෙවර සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැබීමට තෝරාගෙන තිබෙනවා. ඔහු කියාගෙන ගියා. මට මගේ දෙකන් අදහා ගන්න බැරුව ගියා. මේ සමගම මගේ නිවසේ ඉදිරිපිට දොරට තඩිබාන මාධ්‍ය විදින්ගේ හඬින් මටය සත්‍යයක් යැයි තේරුම් ගියා. ඒකම ලවක්තියක් නැතුව දුරකථන ඇමතුමා ඊමේල් පණිවිඩ ගලා එන්නට පටන් ගත්තා. ඒ වෙලේ මම හිස් සෝදා නා ගන්නටයි සූදානම් වෙලා හිටියේ. මම කලබලයක් නැතුව නාන කාමරයට ගිහින් හිස් සෝදා නා පිරිසිදුනා. ඉසිගුරු දින ඇති නොබෙල් ත්‍යාගයේ ඇමරිකන් ඩොලර් මිලියන 1.4ක් ඒ කියන්නේ ස්විස් ක්‍රෝන 832,000. කෂියෝ ඉසිගුරු ජපානයේ නාගසාකිවල උපත ලැබවට ඔහු දැනට ජීවත් වෙන ලන්ඩනයේ ලන්ඩනයේ පැමිණ සිටියේ පස් ඇවරිත් කුඩා ළමෙක් විදිහට. ඇත්තම කියනනම් ඔහුට ඇතුවේ කියවනවා කී තරම් සතුටක්ලු. ත්‍යාගීගේ සේවතත් මේ තත්ත්වයට ළඟා වීමට මාගත් වෙහස දන්නේ මා පමණයි. මම දිනපතාම කාලයක් තිස්සේ දිවාරා නොබලා වැඩ කළා. එහි ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා. දැන් ලෝකයේ මහා භයංකාර දනක්. අපේ දේශපාලන ක්‍රමය ගැන විශ්වාසය ගිලිහින් ගිහින් අපේ නායකයන් ගැන විශ්වාසයක් නැහැ. අපට අපේ වටිනාකම් ගැන විශ්වාසයක් පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒත් දැන් මට හිතෙනවා මේ නොබෙල් ත්‍යාගය ලැබීම නිසා ලෝක සාමයට අපට කොටස්කාරෙකු වුණා කියලා. ඉසිගෝරට සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලැබිලා තියෙන්නේ ඔහුගේ ග්‍රේට් ඉමෝෂනල් ෆෝස් කියන කෘතිය නිර්මාණය කිරීමේදී දක්වා ඇති සුවිශේෂ කුසලතා අගය කරලා. ඉසිගෝරගේ නවකතාව මාලරට් ඇට්වුඩ් නිග්යුජුවා තයෝන් මුරකාමි යනි ප්‍රකට ගත්කරුවන් හා එකපෙළට තිබියදී මෙම පුදුමාකාර තෝරා ගැනීම නවකතාට විශේෂයෙන් ලැබිය යුතු යමක් එහි අඩංගුව ඇති නිසා බවයි ඔහු පවසන්නේ. ඔහුගේ සිතර නැගෙන සතුටත් සමගම සමහර වෙලාවල හිත කනස්සෙන් පිරියනවලු. මා ත්‍යාගයේ ලබාගත්තේ දැනට ජීවතුන් අතර සිටින හරූකි ශල්මන් රෝස්ටි මාග්‍රට් මැකාති වැනි නිර්මාණ ලෝකයේ දැවන්තයන් වන ඔවුන් ඉදිරියේ වීම ගැන මා කනස්සල්ලෙන් ඉන්නේ. මට හිතුණා මේ ත්‍යාගය ලැබීමට මා තාම ලාබාල වැඩි නේද කියලා. ඒත් ඒ සැනින් මට හිතෙනවා දැන් 62 වෙනි වියසිට නිසා ඒ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි. කොහොමද ඉසිගුරුගේ ජයග්‍රහණේ කනමැකුණ බොහෝ ප්‍රවීණ ලේඛකයන් ඔවුන් වෙත ගලා සුබපැතුම් වල අඩුවක් නැහැ. එයින් එක් අයෙකුනේ ලේඛක ශලමන් රුස්ඩි. මා මිත්‍ර ඉසිගුරු මහතාන්නි මගේ එනුසුම් සුබපැතුම් පළමුවට කරුණාකර පිළිගන්න. ඒ සමගම මා ඔබේ Pale View of the Hill නවකතාව කියවුදා පටන් ඔබට කැමැත්තෙන් සිටි බවත් ඔබට දන්වන්න කැමැතියි. මා මගේ නවකතා ලියීමේදී කාලය ඉතුරු කරගෙන සිට කලි ලොකු සටනක්. කතුවරයෙකු හැටින මා වෙත ගලා එන බාහිර උත්සව ආරාධනා වැනි දේහා ලිවීම අතර සටනක් කරමින් තමයි මා කාලය වෙන් කරගත්තේ. ඒ නිසා ඊයේ වගේම අදත් මට වැඩ කරගෙන යන්න පුළුවන්. ඉසිගුරු නිර්මාණාත්මක රචනය පිළිබඳ පාඨමාලාව පෙරදිග ඇංග්‍රියා විශ්වවිද්‍යාලයේ අදාරලා තියෙන්නේ. 1982 දී ඔහු Pale View of the Hills නවකතා ලිව්වේ. ඊට පස්සේ උනේ එංගලන්තයේ ජීවත් වූ මැදිවියේ ජපන් කාන්තාවගේ ජීවිතය. මුල් කාලයේදී ගායනය හා ගේ පද රැත්නේ පිළිබඳ සිත් යොමු කළත් ඒ විෂය ඔහුට තරම් ගැළපුණේ නැහැ. ඒ යුගයේ ඉංගලන්ත තරුණ පරම්පරාවේ ලක්ෂණයක් වූ ලේඛනයට පෙළඹීම මෙයට ඇතැම් විට බලපාන දෙති. ඉන් අනතුරුව පූර්ණ කාලීනව දිගටම ලිවීම කළා. 1989 දී ඔහු පළ කළ The Remain of the Day නවකතාව බුකර් ප්‍රයිස් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ 1989 දී චිත්‍රපටියටත් නැගවලා තියෙනවා. ඉතින් ඔහුගේ කතා පදන වෙලා තියෙන පහසුවෙන් සතුරු කරන හැකි මෙන්ම 100 දීප්තිමත් භාව මේ ගැන හැඟීම් සහිත තේමාවන් මත වෙනවා. නොබෙල් සාහිත්‍ය අකඩමියේ සිරලේකම් සාරා ඩැනියුස් කියන්නේ ඉසිගුරු සිත් වසඟ කරන සුළු ආදරවන්ත මිනිසෙකු බව. එමෙන්ම විශේෂයෙන් මනා නිපුණතාවකින් ඉසිගුරු මේ ත්‍යාගය ලැබීමේ ඉතා සුදුසු බව. විල් සෙල්ෆ් කියන්නේ ඒට සමාන අදහසක්. ඉතින් මේ ඔහුට මේ ඉසිගුරු ලන්ඩන් සංක්‍රමණය වෙලා ග්‍රාමීය පාසලක ඉගෙන ගන්න අතරේ පුස්තකාලය ලබාගත් පොත් කියවගෙන එහිදී හමු ෂර්ලොක් හෝම්ස්ගේ රහස් පරිකතා කියන තමයි නිර්මාණ කරන්නට සිත් ඇති වෙලා තියෙන්නේ. වැඩි වීටපත් වෙත්ම කැන්ටබරියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇති වෙලා ඉංග්‍රීසි ආදර්ශනය හදාරලා තියෙනවා. ඒ අතරේ තමයි ඔහු මේ Pale View of the Hills කියන නවකතාව ලියලා තියෙන්නේ. වියපත් පින්තාරකරු ගැන කියවන An Artist of the Floating World ඔහුගේ ඊළඟ නවකතාව. ඉතින් වාණිජ වාසි වශයෙන්ද ඉසිගුරුගේ කෘතිවල ලැබුණ අඩුතක් සේරයක් නෙවෙලු. ඔහුගේ නවකතා මිලියන 2.5ක් ඇමරිකාව විතරක් කලවිලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස්ගේ කතා කියවා සාහිත්‍ය පන්නරේ ලැබූ මේ දිරිය මිනිසා පියවරින් පියවර ඉදිරියට යමින් විදේශී රටක ඩොස් ඉංග්‍රීසි උගන ඒ බසින් ලියා නොබෙල් ත්‍යාගය ලබා ගැනීමට දක්වා ලක්වීම ගැන ඔබ හිතන්නේ කොමක්ද? අසාමාන්‍ය සීමාවන් ඔස්සේ ගමන් කරමින් ස්වකීය ස්මරණය තුළ රැඳුණු ආදරය හා යුද්ධය පිළිබඳ භාවතිස්සේ හැඟීම් මතු කරන අපූර්වතා නිර්මාණය කර මේ නිර්මාණ ශිල්පියා මේ ත්‍යාගය සඳහා ඉතාමත් සුදුසු බව ත්‍යාග කමිටුවේ සභාපති සෝනි මෙත්තා කියන්නේ විදිහට වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී කියන්නේ මේ අපි මේ ලේඛන කලාව කියන එක සමානෙන් අපි ගත්තහම ඇත්තටම හිතනවා බොහෝ වෙලාවට ඒගොල්ලන් ලේඛන කලාව චිත්‍රපට කලාව එවාගේ මේ සාහිත්‍යයට සම්බන්ධ ඕනෑම කලාවක් බොහොම ඇගීම් වලට අඩු වෙන ප්‍රමාණය සමහර වෙලාවට අඩුයි. ඒ වුණත් ඒකට නැඹුරු වුණ පුද්ගලයා තමන්ගේ උත්සාහය අත්හරින්නේ නැහැ. අවසානයේ මෙන්න මේ විදිහේ ප්‍රතිඵල ලැබෙනවා. එහෙමනම් අපි තවත් ගීතයකට සම්බන්ධ ලැඳෙමු. බලමු මේ ගීතය කවුද ගායනා කරන්නේ කියලා.
ජීවිත මාමිරක් නම් තැලෙන තරමට දරායින්නම් මගේ හිත මහා ගඟක් නම් දෙවින තරමට නිවාගන්නම් පුංචි වූ තව ඉඩක් නැත්නම් තනිව තරුවක් වගේනම් එදා සංසක හදවතේ මං හදට නොපෙනී වෙන්ව යන්නම් වැවි කිකටිය දරාගන්නේ දියේ කුස තුල ආදරෙන් අහස කොතරම් හනාවැටුණත් සයුර නැත දුක් කරදරෙන් සතර ගමනේදී නුඹට දුන් සිත වෙන් කරනු බැමිලිසින් එවන් තිබිතුරු මගේ හදවත දකිනු බැරියයි සෙනෙහසින් රැයි පිපෙනා මලක් නුඹ නුවේ කලුවර පිම් පිටක් සඳී පෙළියට කුමලවන විට පිඟුන් කැඳවන පිම් බුලක් නුඹව සන්තක බවක් දැනුනේ නුඹට පිම් වැදීක හිතක් සුවඳට අලුත් වන හැම කවම නොයිඳුල් එන් එතක් මගේ හිත මහමිරක් නම් ඇලෙන තරමට දරායින්නම් මගේ හිත මහගඟක් නම් දෙවින තරමට නිපාගන්නම් පුංචි හෝ තව ඉඩක් නැත්නම් අනිව තරුවක් වගේ ඉන්නම් එදා සන්තක හදවතේ මං හදට නොපෙනී වෙන්ව යන්නම්
ඔබ දන්නවද ලෝකේ මේ දවස්වල සිද්ධ වෙන දේවල් තෙදිනකට වරක් කාන්තාවක් මරා දමන රටක් මේ ලෝකේ වෙන රටවල් තියෙනවා ගෘෂ්ඨ ප්‍රචණ්ඩත්වයට ගොදුරුන කාන්තාවක් සෑම තෙදිනකටම වරක් මරණයට පත්වීම පිළිබඳව ප්‍රංශය ලැජ්ජාවට පත්විය යුතුයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ළඟදී පැවසුවා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටිදකීමේ ජාත්‍යන්තර දිනය සැමිරීමේ උත්සවයකදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සිය රටේ කාන්තාවන් මුහුණ දෙමින් සිටින ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මුනිවත රැකීමේ පිළිවෙතට නැවතීමේ තිත තැබීමේ අවස්ථාව එළඹී ඇතැයි කියලා සඳහන් කළා. සිය පස් අවුරුදු දුර කාලය තුළද රට ලිංගික සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ඒකමැතිවරණ ප්‍රතිඥාවක්. මැතිවරණ සමයේ ප්‍රංශ ජනතාවගේ ප්‍රධානම අවධානය පළවිත වුණු ප්‍රශ්නය එය බව ඔහු නායකත්ව දුන් එන් මාචේ ව්‍යාපාරය විසින් පවත්වන ලැබූ සමීක්ෂණයදී හෙළුණා. කාන්තාවන්ට එරෙහි සිංසනී පිටිදැකීමේ ජාත්‍යන්තර දිනය සැමරීම පිණිස ප්‍රංශය පුරාම උද්ඝෝෂණ පැවැත්වීමෙන් පසුගිය දවස්වල තිබූ බව අපි කවුරුත් දන්න කරුණ. ඒ වගේම ලෝ වැඩිම ආහාර නාස්තිය තියෙන කොහේ කියලා දන්නවද? ඒ රට තමයි මැද පෙරදිග සෞදි අරාබියාව. ලෝකයේ වැඩියම ආහාර ඉපත දමන රටබවට සෞදි අරාබිය පත් වී ඇති බව වාර්තා වෙනවා. දිනකට සෞදි රියල් මිලියන 70ක පමණ වටිනාකමින් යුත් ආහාර ටොන් 427ක් ඉවත දැමීම සිදු කරන බවට ගණන් බලා තියෙනවා. මෙම ප්‍රමාණය ආහාර වේල් මිලියන 8ක් පමණ වෙනවා. මේ අන්දමින් විනාශ කර දමන ආහාර ප්‍රමාණය සෞදි අරාබියාවේ රියාද් නුවර ජනතාවට ප්‍රමාණවත් වන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. මේ අතර සෞදි අරාබියාවේ කම්කරු හා සමාජ සංවර්ධන අමාත්‍යාංශය ආහාර වේල් මිලියන 20ක් දිනකට ඉවත දැමීමේ වළක්වාලීමට සැලසුම් කර තිබෙන බව ආරංචි. ඒ පුද්ගලයන් 30,000කගේ පමණ පරියෝජන අවශ්‍යතාවයක් ලෙස ගණන් බලා ඇතැයි සඳහන් කරා. කැනඩාව, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලද දිනකට විශාල ආහාර ප්‍රමාණයක් අපතේ යවන බවට ගණන් බලා ඇත. අපේ රටන ශ්‍රී ලංකාවට නම් අපතේ යවන තියා එදිනදා ආහාරයට ගන්නවක්වත් ආහාර වේලා සොයා ගන්නත් අපහසුයි.
Hello, amma.
හොඳයි. අම්මා ගැන ගීතයකට ඔබේ සවන් දුන්නේ. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ප්ලැනට් FM 104.6 ගුවන් තරංග ඔස්සේ සෑම බදාදාකම රාත්‍රී 8:15ට එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන් ගුවන්තම සුවන ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහනටයි. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දිය හැකියි. හොඳයි, තවත් කතන්දරයක් තියෙනවා. අපි මේ ඉතින් පොඩි පොඩි කතන්දර තමයි ඉදිරිපත් කරන්නේ. අහම්බෙන් හමුන් වූ ලොව ප්‍රථම පරිගණකයෙක් 1901 වර්ෂයේ දවසක් මධ්‍යධරණී මෝදේ ගවේෂණයක දුන් කිමිදුම් කණ්ඩායමක් හදිසි ඇතු චණ්ඩ මෝදකුණාටවක් හේතුවෙන් ආසන්නයෙන් පිටි හඳුනා නොගත් කුඩා දූපතකට ගොඩබසින්ට තීරණය කළා. ඉතින් ඔවුන්ගේ සිටිවිල්ල ඉතිහාසයේ වෙනස් කරන අහම්බ සිද්ධියකට හේතු වූ තීරණයක් බැව් ඒ මොහොතේ හිතලවත් නැහැ. දූපතර ගොඩබැස ආවට සැරසර වුණට වැල්ලෙන් යට වී තිබු බොහෝ දිරාපත්තු ගියර පද්ධතියක් යන උපකරණයක කොටසක් දැකගන්න ලැබුණා. පළපුරුදු ගවේෂණ කණ්ඩායමක් ඔවුන්ගේ නිරීක්ෂණයට අනුව හැඟී ගියේ එම උපකරණ කොටස ඉතා දුර්ලභ පුරාවිද්‍යා වටිනාකමක් ඇති වස්තුවක කොටසක් බව. යනු වහා මේ පුවත පුරාවිද්‍යා අධිකාරියට දැනුම් දීලා එම දූපතාවට මුහුද ගවේෂණය කිරීමට තීරණය කළා. එදී ඔවුන්ට මුහුදු පතුලේ තිබි හමුවේ මුහුදු බත්තු පුරාණ නෞකාවක්. නෞකා පිරික්සීමේදී කෞතුක වටනාකම යුතු වීදුරු භාණ්ඩ, සෙරමික්, ලීබඩ් වන්නාභරණ හා ලෝකඩ භාණ්ඩ අතර සොයාගත් වඩාම වැදගත් සිත්තද ගන්නා සුළු භාණ්ඩය උනේ ලෝකඩ භාවිතා කර නිමවනු ලැබූ මුහුණත් කිහිපයකින් යුත් ගියර් පෙට්ටියක් වෙන උපකරණයක්. මෙම යන්ත්‍රයේ කොටස් කිහිපයකට කැඩී ගොස් තිබුණත් වෙරළේදී හමුව කොටස සමග සියල්ල එක්කොට පරීක්ෂා කිරීමේදී පුරාවිද්‍යාචාර්යන් මා ඉදිරිපත් කරමින් හෙළිවුණේ ඒ පුරාණ ග්‍රීකයන් විසින් විශ්වයේ ග්‍රහයන්ගේ හැසිරීම ගණනය කිරීම පිණිස යොදාගත් යාන්ත්‍රණයක් බව. මෙතෙක් සොයාගත් විශිෂ්ටතම කෞතුක වස්තුවේ එකක් වන පුරාවිද්‍යාචාර්යන් අව්‍යාජයෙන් එකඟ වූ කරුණක් වුණා. පුරාණ ග්‍රීකයන්ගේ විශ්මයජනක ඉංජිනේරු ශිල්පීය දැනුම තාරකා විද්‍යා පිළිබඳ ඔවුන්ගේ විචක්ෂණශීලී නිරීක්ෂණයත් ප්‍රදර්ශනය කළ ලොව ප්‍රථම පරිගණකයේ එසෙන් අහම්බෙන් සොයාගත්තේ. මෙම විශ්මයජනක වස්තු සමග මුහුදුබත් වූ නෞකාවමින් වසර 2000කට පමණ පෙර රෝමය හා ඇනටෝලියාව අතර යාත්‍රා කරමින් තිබීදී මුහුදුබත් වූ ඇන්ටිකෙතාරා නම් ග්‍රීක නෞකාවක් බවත් හඳුනාගැනිල. ඇන්ටිකෙතාරා යාන්ත්‍රණය නමින් හඳුන් ලැබූ මෙම උපකරණයක ඔරලෝසුක දැතිරෝධමින් වූ ගියර පද්ධතියක් හා අංශගොල්ට බෙදා ඇති කෝණමානයක් ගැන අඩකවයකුන් සමන්විත වෙලා මෙයින් හේතු සඳහා අනිකුත් ග්‍රහයන්ගේ පිහිටීම හා චලනයන් නිවැරදිව ගණන් කිරීමට හැකි බව වටාගත් විද්‍යාඥයන් මවිතයට පත් වුණා. මෙතරම් සංකීර්ණ පුරාවස්තුවක් කොහොම හොයාගෙන මෙතෙක් හොයාගෙන නැති හින්දා මෙයින් අනාගතයේ ඕනෑම දිනයක සූර්යා චන්ද්‍රයා හෝ වෙනත් ඔහොම ඕනෑම ග්‍රහ වස්තුවක පිහිටීමද නිවැරදිව සොයාගත හැකි බවයි එළි වෙලා තියෙන්නේ. විවිධ තලවල පිහිටි ගියර රෝද හා අනෙකුත් උපායන්ගේ ක්‍රියාකාරීත්වය විද්‍යාඥයන්ට වටහත වුණත් ඔවුන් ව්‍යාකූල තත්ත්වයට පත් වුණේ යන්ත්‍රයේ අභ්‍යන්තර ආවරණවල සහ ඉදිරිපස සහ පසුපස කොටස්වල කැටයන් ඇති දහස් ගණනක් වූ අක්ෂරයන් කුමක්දයි වටහාගත නොහැකි වුණු නිසා. ඉතින් මුන් සැක කළේ මේ යාන්ත්‍රණය ක්‍රියාකරවිය හැකි කිසියම් ආකාරයේ මෙහෙයුම් උපදේශ හෝ අත්පොතක් තිබිය හැකි බව. නමුත් එම අක්ෂර මිලිමීටර 2.2ක පමණ උස කුඩා ඒවා බැවින් කියීම අසීරු වෙලා අධික ලවණ සාන්ද්‍රණයක් ඇටතේ වසර 2000කට අධික කාලයක් මුහුදුපතුලේ තැන්පත්ව තිබීමෙන් විශාල ලෙස කාදිනයට ලක්ව තිබූ මෙම උපකරණය සඳහන් වගන්ති සෑහෙන සංඛ්‍යාවක් නූතන තාක්ෂණයේ උපයෝග කරගෙන නිරාකරණය කර ගැනීමට විද්‍යාඥයන්ට හැකි වෙලා දශකයකට වැඩි කාලක් ස්කෑන් හා වෙනත් අතී නවීන තාක්ෂණික ක්‍රම යොදා ගනිමින් කළ පරීක්ෂණවලින් එම අක්ෂර 3500ක් පමණ කියවා තේරුම් කරගෙන මේ පිළිබඳ පැහැදිලි කිරීම පිණිස මෑතකදී ග්‍රීසි ඇතන්ස් නුවර කැතරිනා ලස්කාරිට ඓතිහාසික පදනම විසින් මාධ්‍ය හමුවක් ඇඳවලා දැන් පුරාණ ග්‍රීක අක්ෂර ඔබට කියවන්නට පුළුවන්. ස්ටැටිටික රේඩියෝක් වැනි දෙයක් අප ඉදිරියේ තිබෙනවා යයි නිව්යෝක් සරසවේ පුරාවිද්‍යා මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ජෝන්ස් පැවසුවේ. අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් ලබා දෙන නිධානයක් මේක. ඒ කියනවා නම් මේ පුරාණ ග්‍රීක තාරක විද්‍යාව ගැන මෙතෙක් දැන සිටියේ ඉතා ස්වල්පයයි. තාක්ෂණය ගැන කිසිවක්ම නැහැ. ඇන්ටිකෙතාරා යාත්‍රණයේ මුහුණුවත්වල ඔරලෝසුවක් කටුවක් කටුවැනි පාදහතක් තියෙනවා. මේ අසිරිමත් නිර්මාණයේ නිර්මාණකරුවා ගැන එහි කිසිම තැනක සඳහන් වෙලා නැතුණත් ඒ පුරාතන ග්‍රීසිය රෝඩ්ස් නම් දූපතේ විද්‍යාඥයන් විසින් නිමව ඇතැයි සාක්ෂ්‍ය හමුවිලා. පරීක්ෂකයන් අනුමානය කරන්නේ මේ නිර්මාණයේ එකඟුවේ කටයුත්තක් නොව ඊට අඩු වශයෙන් දෙදෙනෙකුවත් සහභාගී වී ඇති අතර ඒ ඉතා කුඩා පරීක්ෂණ ගාරයක් තුළ බිහි වී ඇති බව පරීක්ෂකයන් සඳහන් කරන අන්දමට ඔවුන් විශ්වාස කරන්නේ හමු වී තිබෙන්නේ මෙම යාන්ත්‍රණයේ කොටස් වලින් හතරෙන් එකක් බව. විශ්මයජනක අද්විතීය වස්තු බලගැන්වීමට තවත් ගියර රෝද 20ක් පමණ තිබිය යුතු බවයි හෙළි වෙන්නේ. මෙවන් තවත් අපූර්ව ධනුන් සම්භාරයක් අනාගත පුරාවිද්‍යා කැණීම් පිණිස මධ්‍යදරණී මුහුදුපත්ලේ සංගවාගෙන ඇන්ටිකේතාරා නෞකාව නිශ්චලවම එනවා. ඉතින් දැන් ඇත්තටම මේ පරිගණක හිම කිව්වා අපි හිතනවා මේ දැන් මෑත කාලේ දැන් දැනට වසර 40ක් 50ක් නැත්තම් 60ක් විතර කාලේ තමයි මේ ලෝකයට සම්ප්‍රාප්ත වුණා කියලා. නමුත් ඇත්තටම මේ මේකත් දැන් විදේශයේ දැන් පළවෙනියෙන්ම සමහරට මේ ඔබත් දන්නවා ඇති මේ දයා මේ පළවෙනිම ලෝකෙට දැන් ආයතන වලට ආපු විශේෂයෙන් ලංකාවට එම ආපු මේ ආය මේ පරිගණක යන්ත්‍ර එන විශාලයි මේ මේසයක් විතර මේ මට මේ එක්තරා මහත්මයෙක් කිව්වා මේ විභාග දෙපාර්තමේන්තුවේ විතරල තියෙන මේ මේසයක් විතර දිගයි කියලා ඒ පරිගණක යන්ත්‍රේ.
ඔව් සමහර කාර්යාලවල මුළු කාර්යාලයම පරිගණකය. එකයි තියෙන්නේ මුළු කාමරෙම පිරීලා.
ඔව් CPU room කියලා වෙනම දාලා තිබුණා. අනිත් එකට කාට ඡන්ද දෙන්නේ නැහැ. ඒක නිකන් මොකද්ද කියලා කවුරුත් දන්නෙත් නැහැ. දැන් එයා සමානයි දැන් මේක බැලුවම විතර මේක කියලා තිනේද. එහෙමනම් අපි තවත් ගීතයකට සවන් දීලා ඉඳමු. බලමු මේ ගීතේ කවුද ගායනා කරන්නේ කියලා. මේකත් අදම හිතන්නේ මේ ටික කාලෙටත් ගැලපෙන ගීතයක් වගේ. ඕකටත් අපි අහලා බලමු. මේක ගායනා කරන්නේ ජින්ජ
ඒ කැපිල්ල වගේම අපේ ඉතිහාසෙත් මුදලට බලයට තත්ත්වයට සිය යුතු අයුතුකම් සියල්ල පවා දෙන අද වෙනි යුගයක ඉන්න චරිත ගැන මම දැන් කියන්න අදහස් කරනවා. මම එක චරිතයක් කියන්නම්. ගොංගාලේ ගොඩබණ්ඩා සුප්‍රකට උඩරට ගිවිසුමෙන් පසු ඉංග්‍රීසි අසාධාරණකමේ උපරිමය දක්වා සිය කටයුතු මෙහෙව්වා. අයුක්තිය සහගත බදු අය කිරීම, අයතා පාලන ක්‍රමය රට තුළ දිගින් දිගටම දරුණු වසංගතයක් මෙන් වුණා. කොළොම්තට කැලණී ගම්මිටියාවතේ ජීවත් වූ සිංහල ජාතියට හිතති තරුණයෙකු වර්ණපුර දේවගේ ඩේවිඩ් නම් අසහාය වීරයාට මේ සියල්ල හිතට වද දෙන කරුණක් වුණා. සියලු දේ තදින් හිතටගත් ඩේවිඩ් තරුණයා තම ගම්පියසෙන් කන්ද උඩරට පලා ගියා. තමගේ අසිංහල නම වෙනුවට ඒ පරංගි නම වෙනුවට ගොංගාලේගොඩ බණ්ඩා නම සුද්ධ සිංහල නාමය ආරූඪ කර ගැනීම ඔහුගේ මුල්ම කාර්ය සිද්ධ වුණා. හුදකලාව රාජකාරියේ ගැවසෙන ඉංග්‍රීසි සෙබළුන්ගේ ආයුධයක් රැස් කරගත් ඔහු මේ හෙළ පුරුෂයා අසිපති මෙන්ම තුවක්කුවේ 100 ශිල්ප දැක්වීමේ හපනෙක් වුණා. ඉංග්‍රීසි හමුදාවන්ට ඔහුගේ ආයුධලින්ම මරුකඳ වූ ගොංගාලේගොඩ බණ්ඩා වීර පුරංගප්පුගේ හොඳම මිත්‍රයෙක්ද වුණා. භික්ෂුන් වහන්සේලාටත් ජාති හිතේසි සෑම දෙනාගේත් ආදරය ගෞරවයට පාත්‍ර වීම සිංහල අපේක්ෂාව මුදුන්පත් කර ගැනීම සටන් කීපයකටම මේ වීරයා මුල් තැන් ගත්තා. උඩර රාජධානිය කේන්ද්‍ර කර ගැනීමෙන් නැගී සිටි සිංහල මිනිසුන්ට ජාතික සටන් වලදී නොබියව නායකත්වය දුන්නේ ගොංගාලේගොඩ බණ්ඩා විසිනි. ජාතිය බේරා ගැනීම උදාර්ථර බලාපොරොත්තුෙන් කැප වූ මෙතුමා මාතලේ පුරවරයේදී සර්ව සිද්ධි රාජසිංහ නමින් රජ වුණා. එතුමාගේ මහාමිතිවරයා වශයෙන් වීර පුරංගප්පුද පත් වුණා. එහෙත් පටු අවස්ථාවදී අද වගේම එදත් සිංහල මිනිසුන්ගේ පාවාදී හමුවේ තවදුරටත් ඔහු එම කටයුත්තේ යෙදිය නොහැකි බව ඉංග්‍රීසු සිතාගත්තා. මේ සිංහලයා කෙසේ අල්ලා ගත යුතු යැයි තීරණය කළ ඉංග්‍රීසියු ගොංගාලේ ගොඩ පසුපස ලුහු බැඳින්න වුණා. අවසානයේදී 1948 ඉංග්‍රීසින්ගේ සිරභාරයට ගත් ගොංගාලේගොඩ බණ්ඩා මලක්කාවට පිටමං කරා. එහි සිරගෙදරක සිටියදී දරුණු උද්‍රාබාධයක් වැළඳීමෙන් 1949 පෙබරවාරි මාසයේදී අභාවප්‍රාප්ත වුණා. එතුමාගේ උදාරතර ජාතික සේවය සිහිපත් කිරීම පිණිස ගොංගාලේ උපංගම වූ පෑලියගොඩ ඔහුගේ ප්‍රතිමාවක් ඉදිකර ඇති අතර ඒ අසලින් දිවෙන මාවත ගොංගාලේගොඩ බණ්ඩා මාවතේ ලෙසින් නම් කරන්න එදා සිටි රජයේ තීරණය කළා.
රැකගෙන ආ අපේ ජාතික ඇඳුම ඉනට යසට අපූරුවට සරසන්නේ සරම අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම පනින්නපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම කෙනෙක් ඇඳට සරම කවුරු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසුවේ තරම
හත්වලානේ එයා අපේ හිතම ඇමතිතුමානේ
හිතපු ඒවා අපිට අපහාස කරන්න බෑ එතුමා මේ දාට අරන් සිහියට දීලා වගේ
ඔය අපේ කමරකින්න නහින මැති ඇමතිලා රැළම කලිසම වෙනුවට ඒ අය අඳින්නේ බැයි සරම සුද්දගේ කලිසම ඇඳගෙන සුද්දට බනින එකනේ පුදුම දැන් තේරෙනවද අන්දන හැටි උන්දලා මුළු රටම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
මනින්නපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇඳට සරම කවුරු හිතුවත් කොහොම
සරම අඳිනගෙනයි දන්නේ සරමේ පහසුවේ තරම
චිලමයි හරිහුර තල් ඇඳ ගත්තම සරම අවුරුදු කාලිට ඉල්ලුම ඉහල නගින සරම
අඩිය ගහන දාඩ වැරදිලවත් වැඩි වුණොතින් පදම බඳ පටිය නැතිව අඳින්නපා කැඩෙයි පුතේ සරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
අනින් එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇඳට සරම කවුරු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසු වේ තරම
අපි කිව්වම මෙහෙම හිතට ගන්න හැමෝම
බනින්න එපා ඇඳුමෙන් කිසි කෙනෙකුගේ තරම
කෙනෙක් ඇඳට සරම කවුරු හිතුවත් කොහොම
සරම අඳින කෙනයි දන්නේ සරමේ පහසු වේ තරම
Don't ever underestimate the sarama
Sarama andina genai danne sarame
pahasu vetarama
Iting da prasannini sarama gena sapusawa gat alut geetayak Praveena Vegarithma gayakin wana Sunil Pereira Desmond De Silva Rajiv Sebastian samaga Anasli Malawena hatara දෙනා තමයි එක්කව වෙලා මෙම ගීතය ගායනා කරේ හරිම අදහසුත් මා හිතන්නේ උගක් අපිට අහගෙන ඉන්නකොට හරිම මැවිලා පේනවා හරිම සරම අපි දැන් අර කිව්වේ දැන් සරම කියන එක දැන් බොහෝ වෙලාට උග දෙන්නේ දැන් සරම් අඳින්නේ නැහැ මොකද ලංකාවේ වුණත් බොහෝ වෙලාට කොටකලිසම් අඳින්නේ ඒක අතකට නමුත් සරමේ තියෙන පහසුකම මෙතනදි කිව්වාගේ හරි පහසුයි ඉස්සර බොහෝ වෙලාට ගමම් බෑනොට දැන් ටිකක් වෙලාවට දුර ගමනක් යනවා සරම කැසෆටේ ගාගෙන යනවා
ඒක අන්දිනමිනිය තමයි දන්නේ ඒක පහසුයි
තරම් ඇත්තටම කිව්වොත් දැන් ලංකාවේ රටක උදාහරණ දැන් මගුල් ගෙදරකට යනවා ටයි කෝඩ් දාගෙන ඉර කරගෙන උදේ ඉඳන් ඉන්නවා තාඩිය දාලා ඉඳ හිටින්න බෑනේ ඉතින් සරමක් අඳගෙන කිව්වොත් හරි ලේසි ඒක කොහොමවත් මම හිතන හොඳ පණිවිඩයක් කිය මේ මේ මේගොල්ලන් ඉඳලා එක්කවල දැන් මේ එක දැන් ඔය ඉස්සලා දැන් සුනිල් පෙර මහත්මයා ඉදිරිපත් කරා කොත්තමල්ලි ඊළඟට ඔය පිටිකොට පන්නේ නේ ලුණු දෙහි ඒ වගේ එක එක මේ අදහස් ඒ අහගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න පුළුවන් යම්කිසි පණිවිඩයකුත් එක දෙනවා හොඳයි ඒ කතා කරේ සරම ගැන මම මේ කතා කරන්න යන්නේ ඒත් මේ සරම ඇඳගෙන රාජකාරී කරපු කෙනෙක් ගැන කවුද දන්නවද ඉස්සර දැන් දයාරත් මහත්මයා මම හිතන්නේ දයාත් අපිත් එක්ක එකහුව වෙයි අතීත කාලේ පියුම් මහත්තයා කියන්නේ පියුම් මහත්තයා කියන්නේ පියුම් මහතුරු දෙන්නයි හිටියේ එක පියුම් මහත්තයා තමයි තැපල් පියුම් අනිත් පියුම් මහත්තයා තමයි ඉස්පිරිතාලේ බෙහෙත් බෙදෙන පියුම් මහත්තයා මොකද ඒ පියුම් මහත්තයා කියලා කිව්වේ තිබුණා අයා සමහරට ගෙදරත් මම දන්න දැන් අපි හිටපු ප්‍රදේශ තුනක් ගේ රෝහලෙන් ගෙදරට ගෙනලා ගෙදරත් බෙහෙත් දෙනවා නේ රුපියල් 2යි රුපියලයි ඒ වගේ ගණන් වල
ඊටත් අඩුවෙන්
ගේනවා ඔව් සමහරට
750ට
750ට දෙනවා ඒ කියන්නේ නමුත් ඒ බෙහෙත් අල්ලනවා දැන් වාගේ මේ විශේෂඥ ළඟට යන්න ඕනේ නැහැ පියුම් මහත්තයා දැන් මේ කියන්නේ යන්නේ ඔය සරම ඇඳගෙන වසර 38ක් ලියුම් බෙදු සිරිසේන පියුම් අංකල්ගේ මතක සටහන් අද නම් ඉතින් කෙල්ල කෝරළු අපේ කාලේ වගේ ආදර ලියුම් ලියන්නේ නැහැ. ආදර කරන්නේ මොබයිල් ෆෝන් එකකින්. ඒ කාලේ ලියුමක් ලියන එක කලාවක්. ජනප්‍රිය චිත්‍රපට වල සින්දු කැලේ මුලටයි මැදටයි දාලා ලියපු ලියුමක් හරිම රසවත්.
පෙම් කවි ලියන එක?
ඔව්. දැන් SMS කියලා යවන වචනේ වචනයකට අකුරු ටික හරියට නැහැ. ඒවා කියවන්න දන්නේ ඊළමයිම තමයි. ඒ කාලේ යාළු පිරිමි ළමයිගෙන් ලියුමක් ලැබෙන කල ගෑනු ළමයි මග බලාගෙන ඉන්නවා. සමහර ගෙවල් වල අම්මා තාත්තලාට හොරෙන් ගෑනු ළමයින්ට ලියුමක් ගිහිල්ලා දුන්නාම අපට 7-5-10ක් තෑගි ලැබෙනවා. ඔය එකත් හරි. ඒ කාලේ හිට ලොකු මුදලක්. ලියුමක් තැපල් කරන්න ගෙහෙල 7-5ක මුද්දරයක්. පෝස්ට් කාඩ් එකකට නම් සද්දෙකයි. කෑගාලේ නගරේ හැමෝම දන්නා හඳුනන සිරිසේන පියුම් අංකල් හෙවත් රෑනපානගේ සිරිසේන තම වසර 38ක තැපල් සේවයේ අතීතයේ ස්මරණය කරමින් මේ විදිහට කිව්වේ. ඔහුගේ ගෙවල් කෑගල්ල ටවුම කිට්ටුවම නාගහතන්න පාරේ ඉපදිලා තියෙන 1933 මුලින්ම පාසල් ගියේ කෑගල්ල බෞද්ධ විද්‍යාලයට පස්සේ කෑගල්ල ශාන්ත මාරියා විද්‍යාලයට 6 පන්තියට ඉංග්‍රීසි දැනුම හොඳටම දුර්වල නිසා එයා දාලා තියෙන ඊ පන්තියට කොහොම වුණත් ඒ පන්ති දක්වාම ඇවිල්ලා තියෙනවා පාසලට ගිය අවුරුදු 3යි මගේ හොඳම යාළුවා හෙම්මාතකම ඉඳලා ආව තිලකරත් එයාට හොඳ සල්ලි තිබුණා අපි දෙන්නාම ඉස්කෝලෙන් කට්ටිපැන්නා සිරිසේන සිසුවගේ පාසල් ගමන නිමා වෙන එලිසිට පාසලෙන් කට්ටිපැන්නා අවුරුද්දක් විතර පස්සේ 1952 දී තැපැල් දෙපාර්තමේන්තුවේ පණිවිඩකරුවෙක් විදිහට තාවකාලික පත්වීමක් ලැබුණා 1956 දී සේවයේ ඉස්තර කළා පස්සේ කාර්යාල කාර්ය සහායක හැටියට කාලයක් වැඩ කරලා තැපැල් කාර්යයක් වෙලා තියෙනවා අනිත් එකේ තැපැල් කන්තුරු නවදන්න ක්‍රමයක් තියෙනවා දැන් සමහර වෙලාවට ඒ උසස් වීම තැන ගන්න තව තැනක මේ අභාර්තුවක් තියෙනවා නම් ඒ ඉන්න සේවකයෝ කතා කරන අනිත් සේවකයා අනිත් ළඟදීන කාර්යාලයට මාරු වෙනවා මොකද අරයට තනතුර ගන්න ඕනේ ඉඳයි ඒ වගේ කොහොමනත් මේ තැපැල් දෙපාර්තමේන්තුවේ කිච්ච සිරිසේනට තනතුරකින් එක ලැබුණත් ඔහු දිගටම සේවය කරේ කෑගල්ලේ පොල්ගාවලට කෝච්චියෙන් ගෙනේන ලියුම් බස් වලින් කෑගල්ලට ගෙනත් දානවා දුර පළාත් වල රස්සාවලට ගිහිල්ලා සිටියාගෙන් තමයි වැඩිපුර ලියුම් ලැබුණේ අද කාලේ වගේ ව්‍යාපාරික තැපැලක් එදා තිබුණේ නැහැ ලිපිල් තෝරලා ඉවරුනහම ලියුම් 10ක් 15ක් බෙදන්න තිබුණා ඒ වගේම එදා කාලේ මම හිතන්නේ ගම්වල නම් ඉතින් ලියුමක් එනවා කියන එකත් ලොකු දෙයක්.
සැහැන කාලෙකින් තමයි
ලියුමක් කියන්නේ. ඒ කියන්නේ මේ ලියුමක් ආව සමහර ගමේම හැමෝ දන්නව හවල් තැනට ලියුමක් ඇවිල්ලා කියලා. ඉතින් ඒ වාගාලි මුදල් නෝගිය වුණා ටෙලිග්‍රෑම් යවන්න පුළුවන්. හැබැයි ටෙලිග්‍රෑම් එක ලබන කෙනා අදාළ මුදල ගෙවන්න ඕනේ. ඒකත් තව දෙයක්. ඒ දවසක් ටෙලිග්‍රෑම් එක අරගෙන ගන්තුන පැත්තේ ඇපලා අතර ගියාලු. ටෙලිග්‍රෑම් එකටත් මුදල් ගෙවලා තිබිලා නැහැ. මම ටෙලිග්‍රෑම් එක බාර දෙලා රුපියල් 4720ක් කන්තුරට ගේන්න ඕනේ. වත්තේ මහත්තුර ඇවිල්ලා ටෙලිග්‍රෑම් එක බාර අරගෙන සල්ලි දෙනකොට රෑ 9 විතරුණා. එදා රෑ වත්තේ මහත්තයේ කාර් එකේ ඩිකියේ බයිසිකලේ පටවගෙන මම කෑගාලට ආවේ. ඒත් කෑගාලට එන්න කල හිතට බයයි. මොකද රුපියල් 4720ක් කිව්වත් අද කාලේට රුපියල් 10 කොළොමිටියක් ගේනවා වගේ. ඔහු සිනාසෙමින් පවසන්නේ. තවත් දවසක ගෝලින්ද වත්තට ඒ වගේම ටෙලිග්‍රෑම් එකක් අරගෙන ගියා. එහෙටත් සල්ලි බැඳලා. ටෙලිග්‍රෑම් එක ආවම සල්ලි දෙන්න ඕන කියලා වත්තේ මහත්තයා බොරු නෝකඩුකුත් කිව්වා. මම මොකුත් නොකිය සල්ලි දෙන කල්ම සිටියා. ඒ තරහටද කොයිද මහත්තයා රුපියල් 150ක් ගාස්තු මට දුන්නේ සත්‍යදිකී කාසියලි. මම ඉතින් ඒ සල්ලි ගණන් කරලා අරගෙන ආවිත් කන්තෝරට බැඳා. රාජකාරී ජීවිතයේ කවදාවත් හොරකම් කළේ නැහැ. අනුන්ගේ ලියුම් කැඩුවේ නැහැ. අදත් හමු වෙන හැමෝම හිතවත් වෙන නිසායි. අවුරුදු 38ක් ලියුම් බෙදන්න පයිසිකල් පැද්දා. ඒත් කවදාවත් බයිසිකලෙන් වැටලා තුවාල වෙලා නැහැ. හැබැයි ගල්පල්ලි පියතුමාට ලියුමක් දෙන්න ගියන් පල්ලියේ හිටපු බල්ලෙක් මාව අපා කෑවා. 1960 ගණන් වල. මගේ පෙකණිය වටේට බෙහෙත් 21ක් විද්දා. ඒ තමයි එකට තිබුණු ප්‍රතිකාරය ඉදන්. අද වගේ බෙහෙත් දෙකක් තුනක් ඉඳලා බෑ. ඉතින් මට ඒ දවස් 21ටම මෙඩිකල් ලැබුණා. 1984 විශ්‍රාම ගත්තේ වයස අවුරුදු 55. දැන් විශ්‍රාම ගියලත් අවුරුදු 33ක් වෙනවා. විශ්‍රාම ගත්තේ තැපැල් නිලධාරි කෙනෙක් විදියට. මාසයකට රුපියල් 21500ක් විතර ලැබෙනවා. දැන් මාස කීපයකට කලින් ශාන්ත මාර්යා විද්‍යාලයට අවුරුදු 150ක් සම්පූර්ණ උත්සේදී මට සම්මානයක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ ලැබුණු එකම ඇගයීම. තෑබි බෝග නැලබනත් එදා කළ සේවයට මෙතරම් කාලයක් මිනිසුන්ගෙන් ලැබෙන හිතවත්කම මදිද? ඉතින් ඇත්තටම මේක ජීවිතයේ මොකද්ද අත්දැකීම තියෙන කතාවක්. ඒ වගේම මේ සමහර වෙලාවට මේ පහුගිය දවසෙන් මම දැක්කා පුවත්පත්වල මේ මඩකලපුවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගිය වෙලාවේ එක දමිළ පුද්ගලයෙක් ඇවිල්ලා කතා කරනවා. බැලුවාම මේ එයා දැන් මම හිතන ගාක් මේ මොකද්ද ඔය සුබසාධක වැඩවලට සම්බන්ධ වෙලා නුගක් ඔය නොමග ගිය ළමයි හදන ඒ වගේ තැනක් පටන් ගන්න එහෙම කරනවා.
පුනරුත්ථාපනය කරන ස්ථානයක්.
පුනරුත්ථාපනය ස්ථානයක් විදිහට පවත්වාගෙන යනවා. නමුත් 71 බොරුවට සැක කරලා මේ පුද්ගලයාත් හිරගත කළේ ඉඳලා තිනා. එතකොට 71 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කරලා හිරගත කළේ දු මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. මේ දෙනත් එක කාමරේ ඉඳලා
තියෙනවා.
ඉතින් ඒ දෙන් එයාට සිංහල උගන්ලා තින්නේ මෙයා. ඉතින් මේ තමයි අවුරුදු 46කට පස්සේ හම්බුණු මිතුරා හම්බෙලා බොහොම සන්තෝෂෙන් කතා කරලා තිබුණා. ඒ සමග එක කියන අතීත ආවර්ජන කියලා තවත් එකක් දැක්ක මේ ඉස්කෝලේ යන කාලේ උසස් පෙළ පන්ති ඉදින් එක්තරා ගුරුවරයෙක්ගේ දෙවෙනි මනමාලයේ හැටියට ඉඳලා තියෙනවා. මේ දකුණු පළාතේ කොහේ හරි ඒ ගුරුවරයා ඇවිල්ලා ඉතින් කතා කරලා තියෙනවා. ඉතින් ඒක අපි මේ කියන්න උත්සාහ කරේ හැමෝටම තියෙනවා. දැන් මේවන අතරම හරි සුන්දර මතකයන් මේ තපල් මාත්‍යා කතා.
ආලේ පැත්තේ මවුල් ගෙදරට.
ඔව්. ඉතින් ඒ වගේ මේ සුන්දර මතකයන් අපි මේ කියන්නේ. ඉතින් කොහොමනත් අපි ඔබටත් ඇති ඒ වගේ සුන්දර මතකයන් අපි ඉතින් මේ අපිට අන්තර්ජාලය හරහා නැත්නම් වෙනත් විදිහට ලැබෙන විස්තර වලින් තමයි අපි ඔබට ඒවා ඉදිරිපත් කරන්නේ. හොඳයි එහෙනම් අපි තවත් ගීපයක්ට සවන් දෙලා ඉඳිමු. බලමු.
Sadhu, 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 sadhu. Namo tassa bhagavato arhato samma sambuddhassa. Sarananga chami සලෝචන බුදු ගුණ අවකන රන්වැලි මහසෑග
දීපාලෝකන පනිමිසලෝචන උදුගුණ අවකන රන්වැලි මහස දීපාලෝකන
සමන් කෝට ගිරි හිස නම දිනේ දෙවි උත්සිරි පහස සිමිල්ලි
මහබෝධිය මහමෙවුනාවේ දෙලොවම සිසිලයි දෙනසිලිනාවේ සමාධි පිළිමය විස්මිත අරුමය ලොවට කියනු ඇත බුදුගුණ සහනය අනුරාපුරේ ශිලානිකේතන ඇතලක් පොරනේ දළදාමැදුරයි මෙත් සිත් පිබිබේ සිතක් නිවන සැනසුම උතුරායයි
ඒ සින්දු ඇසීමේ මට මතක් වුණා වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ ගැන ටිකක් කතා කරන්න. වාරියපොළ හාමුදුරුවෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ අදමෙන් මීට පෙරත් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. හේරත් මුදියන්සේලාගේ බමුණු කොටු වේරාලා නම් වූ ප්‍රදේශිකයාට කිරියහැමි නමින් දරුවෙක් වුණා. මෙකී පින්වත් දරුවා මහනුවර අස්කිරි මහදේවාලයේ විහාරයේ ඉන්දුවලුගොඩ ධර්මපාල මහානායක ස්වාමීන් වහන්සේගේ ගෝලයෙකු ලෙස 18 වෙනි සියවස භාගයේදී පැවිදි වුණා. එදා පැවිදි වෙනපත් එකී හිමි නම පසුව ලංකාවේ වීරෝදාර යතිවරයන් වහන්සේ කෙනෙකු වූ වාරියපොළ සුමංගල හිමියෝ නමින් ප්‍රසිද්ධ වුණා. ලාංකීය සිංහල ජනතාවට කනගාටුදායක දිනයක් වුවත් ක්‍රිස්තුස් 1915 මාර්තු මාස 2 දින ඓතිහාසික අතින් වැදගත් දවසක්. එදින මහනුවරදී උඩරට ගිවිසුම අස්සම් කිරීමට කටයුතු සියල්ල යොදාගෙන තිබුණා. මේකේ ගිවිසුම වංචාකාරී ලෙස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී තම අනසක ලක්දෙරණ තලයේ පුරා පැතිරවීමේ කූට උපායක් වුණා. එදා ජාතිය කෙරෙහි යම් ඇල්මත් තිබ පුද්ගලක වීද ඔවුට මේ ක්‍රියාව ඉවසා සිටිය නොහැකි වුණා. සියවස් ගන්නක් පුරා ආරක්ෂා කරගෙන සිංහල රාජධානිවල කේදජනක පිරිහයාම සෝදේශක භක්තියක් ඇති කවරෙකුට නම් ඉවසා සිටින්න පුළුවන්ද? ගිවිසුමේ දෙපාර්ශ්වය වූයේ කන්ද උඩරට රජතුමාත් එංගලන්ත රජනිගේ නියෝජිත තැනත්. ගිවිසුම අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබියදී ඉංග්‍රීසි සෙනවෙකු විසින් සිංහ කොඩිය බිම එලා එංගලන්තයේ ඉංග්‍රීසි කොඩිය ජයගෝසා මැද ඉහළට එස වුණා. මෙකී ශෝකජනක නිවට ක්‍රියාව සුමංගල හිමියන් සියසීම දැක්කා. උන්වහන්සේගේ සිරුර කෝපයෙන් වෙලා ගියා. වහා ඉදිරියට පැමිණ උන්වහන්සේ, මේ සිංහලට තවමත් අයිති අපටයි. ගිවිසුම අත්සන් කිරීමට කලින් තොපගේ කොඩිය සියමට මට ඉඩ දිය නොහැකි කියා ඒ ගිවේ ඉසවියක්කේ ඉංග්‍රීසි ඒ කිවිහැක්කේ ගිවිසුම සිංහලෙන්ද කිව අත්සන් කිරීමෙන් පසුවයි යනුවෙන් පවසමින් ඉංග්‍රීසි කොඩිය බිමදමා පාගා සිංහ කොඩිය නැවත සවන්න වුණා. මෙවැනි මොහොතක එවැනි උදාරතරක කාර්යයක් කිරීමට තරම් තේජවන්ත පෞරුෂයක් උන්වහන්සේට තිබුණා. එහෙත් කොඩිය සුවසෙනමියා හිමියන්ගේ මේ ක්‍රියාව තම අධිරාජ්‍යවාදයේ කීර්ති අපමානයක් අවමානයක් ලෙස සලකා සිය ආසිපත කොපියෙන් ඇදමින් හිමිනා වෙත පැන්නා. තම සෙනෙවියාගේ මෝඩ කියව දැක වහමෙතන්ට පැමිණි ජෝන් ඩොල් ඉදසාවේ ගිය මැදිහත් වීමෙන් ඒ සමන්තිකට පත් වුණා. නැත වී ගිය සිංහල රාජ්‍යයේ පාලනය නැවත සිංහලුන් අතටම ලබා ගැනීමට උන්වහන්සේ අපමණ දුක් ගැහැට වින්දේය. අවසානයේදී රාජ විරෝධී කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවන්ත උන්වහන්සේ යාපනයේ සිට කරන ලදී. සුමංගල හාමුදුරන්ගේ වීරත්වය පිළිබඳ ප්‍රශංසා ඉංග්‍රීසි අධිරාජ්‍යයෙන්ද ගලා බව කියවෙනවා. ඒ නිසාම උන්වහන්සේට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් විහාර ගම්බිම් පූජා කරන ලද බව පොත්පත්වලත් දැන්ට සඳහන් වී තිබෙනවා. අන්න අපේ සිංහල රජ දවසේ අපේ හාමුදුරන්ලන් ක්‍රියා කළ හැටි.
සිංදු ඔබේ මාව ඉබේ නැටවෙන්න ඕහෝ නැටවෙන්න බමරයි මලයි රජේ අපි දෙන්න ඕහෝ අපි දෙන්න සෑම දේම ඔබේ සිනාවකට යටයි කිව්වේ ඇත්ත තමයි ලස්සන දෑත ඔබේ අයිති මටයි ඕ අයිති මටයි ආපු සුරංගනක්ද කියලා හිතේ ඔබ ළඟ ඇත්නම් මට වෙන සැපතක් තවත් නැති ඔබ ළඟ ඇත්නම් මට වෙන සැපතක් තවත් නැති
නඩගන්න කර ඉන්න මොනවද මේ කියන කතා මොනවද කියන කතා ඉතාලා බැලුවම නම් පිස්සු වගේ
ඉතින් මම හිතන්නේ එකත් ත්‍රිපේගරිද්මේ ගීතයක්. අපිට වැඩි වෙලාවකුත් නැහැ. නමුත් තවත් කෙටි තොරතුරක් තියෙනවා. බාලි දිවයිනේ අගුණු ගිනිකන්ද සක්‍රිය වෙලා කියලා. ඉන්දුනීසියාවේ බාලි දිවයිනේ අගුණු ගිනිකන්ද සක්‍රිය වීමත් සමගම එම දිවයිනට පැමිණ ගුවන් සේවාවල රතු අවදානම් නිවේදන නිකුත් කර ඇත බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඔව් මේ දිනවල ගිනිකන්දෙන් විහිදෙන ඝන දුමාරය ඉහළ අහසේ මීටර 4000 දහසක උසට පැතිරලා සතියක් තුල අගුන් ගිනිකන්දෙන් දුම පිටු දෙවන අවස්ථාව මේ වෙන අතර එමගින් ගුවන් ගමන්වලට බාධා එල්ල වෙලා මේ සමග අලුපතිතවන ප්‍රදේශවල ජනතාවට මුහුණු ආවරණ ලබා දීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. අගුන් ගිනිකන්දේ සිට කිලෝමීටර 7ක වට ප්‍රමාණයක පදිංචි සිටින ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසත් දැනුම් දීලා බාලි දිවයින ඉන්දුනීසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණ දිනාගත් ප්‍රදේශය ලෙස සැලකෙනවා. ගුවන් ගමන් වලට බාධා එල්ලීම එරට ආර්ථිකයට අහිතකර බලපෑමක් ඇති කළ හැකිවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. ඒ සමගම මේ දවස්වල තියෙනවා කටකතාවක්. නමුත් මේක ඇත්තම එංගලන්තයේ ඉන්න එක්තරා මම හිතන්නේ විද්‍යා මහාචාර්යවරයෙක් තමයි ප්‍රකාශ කරලා තියෙන එංගලන්තේ ඉන්දියාවේ මේ ලංකාවට නෙමෙයි ඉන්දියා බංගලාදේශය පකිස්තානය ශ්‍රී ලංකාව ෆිලිපීනය ඒ වගේ මේ අපි මේ තදාසන්න රටවලට ආසියාවේ එක්තරා මහාචාර්යවරයෙක් කෙනා දෙසැම්බර් 31 වෙනිදා මේ මහා සුනාමියක් නැවතෙනවා කියලා යම්කිසි ප්‍රකාශයක් ඇති කළා. ඒක මතභේද සුදු වෙලා නමුත් ඉන්දියානු මොකද්ද මේ දේශ කාලගුණ විද්‍යාංශයෙන් කියලා දෙනවා. එහෙම දෙයක් ඒගොල්ලන්ට දැනගන්න දෙයක් නෑ. අඩුම ගන්න මෙච්චර කලින් කියන්නත් දැන් මේ ප්‍රකාශ කරලා තියෙන සැප්තැම්බර් වල එච්චර කලින් කාටවත් අනාවැකි කියන්න බෑ කියලා. නමුත් ඔහු ප්‍රකාශ කරලා තිබුණා මේ ඔහුට නිකන් මේ මම හිතන්නේ මේ මනෝ හිතෙන් මැවිලා පේනවලු එක එක විදිහට මේ පින්තූර රාමු චිත්‍රපටයක් වගේ මේ විදිහට සිද්ධ වෙනවා කියලා. දැන් මේ කට කතාව ගිහිල්ලා දැන් ඒ රටවල විශේෂයෙන් ලංකාවේ කට්ටියත් උනත් දැන් පොඩි බයක් තියෙනවා. දැන් මේ සුනාමිය ආපහු එනවා 31 වෙනිදා දැන් මොන විදිහට වෙයිද දන්නේ නැහැ. නමුත් ඔබට මතක ඇති ඔය වගේ කතන්දරයක් ඒ කාලෙත් තිබුණා මේ ලෝක විනාශය වෙනවා කියලා. දැන් අවුරුදු මම හිතන්නේ 2012 I think ඒක නිසා දැනුත් ලංකාවේ ඔබ කතා කරොත් ඔබගේ ඥාති මිත්‍රයන් ඉදින් ඔබට දැනගන්න පුළුවන් මේ සුනාමි නිසා බොහෝම කලබල වෙලා ඉන්නේ කට්ටිය. නමුත් අපේ මිනිසුන්ට ඉතින් මොනවා වුණත් අවසාන මොහොත වෙනකන් ඔක වැඩි ගානකුත් නැ කොච්චර රට හැබැයි සුනාමි ඉන්න ටිකක් බයයි. දැන් සුනාමි පිට කියලා නිකන් ටකරමට මේ ගල් ටිකක් දාලා හෙලිවත් ටක් ගාලා කඳු මුදුන් වලට දුවගෙන යනවා. ඉතින් ඒක තමයි කතන්දරේ. කොහොම වුණත් දාබ රසන්නේ අද ජන්මභූමි වැඩසටහනට ඉදිරිපත් කළ සහභාගී වුණා මාහිතවත් දයාරත්න මහතා. ඒ වගේම අද වැඩසටහනේ පිටපත සකස් කළ කාන්ති ලසනායක අදත් එක්සත් ශ්‍රී ලංකා සංගමය වෙනුවෙන් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කළෙමින් ශබ්ද පරිපාලන සහ තාක්ෂණය හසුරුවීම මෙතෙක් වෙලා ඔබට කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ මේ වෙලාවට ඔබ හමුණුතුරු ඔබට සුවදායි සතියක් අපි ප්‍රාර්ථනා කරනවා. Feeling it.